දැන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා. විද්‍යුත් මාධ්‍ය උපයෝගී කරගනිමින් පිරිත් දේශනා ශ්‍රවණය කිරීම කවර ආනිසංශ ගැන දෙන්නක්ද කියලා මේ අහන්නේ. ඉතින් මේක විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය උපයෝගී කරගන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලේ එහෙම ක්‍රමයක් තිබුණේ නැහැ. හැබැයි වෙනත් තිබුණා මනෝමය වශයෙන් කරපු ක්‍රම. උන්වහන්සේ මනෝමය ඉන්දියෙන් ඒ වගේම යම් හි සංඥාමය දෙවන ක්‍රම රටාවක් මගින් දුර ඉන්න කෙනෙකුටත් ඒ වගේ අවස්ථාවල දහම් අදහස් දෙවලා තියෙන ක්‍රම තියෙනවා. කටහණින් කතා කරනවා වාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහටම ඇහෙනවා එහෙම ක්‍රම වේද? ඒවා අභිඥා බලය සමග සම්බන්ධ වෙන දේවල්. දැන් මේ විද්‍යුත් මාධ්‍යයෙන් කරත් ඒ කොයි ආකාරයෙන් සිද්ධ කරත් එතන සිද්ධ වෙන්නේ උතුය රූප කලාපයන්ගේ කම්පන හඬ. ඒ කියන්නේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ සතර මහා භූතයන්ගෙන් හටගන්න විවිධ කම්පන. එතන ඒ කම්පනයි කෙනෙක් කතා කරනකොට ඊට අමතරව යන්නේ එක්තරා විදිහක ශක්තියක් තියෙනවා. මනසේ ක්‍රියාත්මක වෙනා වූ චිත්තජ රූප ක්‍රියාත්මක වීම. චිත්තජ රූප කියන්නේ හිතෙන් ජනිත වෙන රූප. අපි හිතන හිතන මොහොතක් පාසා එක්තරා හිතෙන් ගොඩනැගෙන රූප කොටසක්. ඒකෙන් සුද්ධාන්තක හැදිලා පිට වෙනවා. ඒව ආවේනික ශක්තියක් ගන්නවා අපේ ගති ලක්ෂණේ. ඒ ගති ලක්ෂණයට අනුකූල තමයි ඒ රූප පිට වෙන්නේ. ඒකත් හරියට ඔය යම් කිසි විකාශනාගාරයකින් පිට වෙන ශබ්ද තරංග කිරණක් වාගේ. අර ශබ්දයේ කටින් පිට වෙන ශබ්දයට අමතරව විහිදෙන කිරණක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කටින් පිට වෙන ශබ්දයට අමතරව එහෙම ශක්තියක් පිට වෙනවා. එතන කෙනෙක් යම් දේශකයන් වහන්සේ නමක් ඉදිරියේදී අහනකොට දෙකම සිද්ධ වෙනවා. වායු කම්පණය නිසා කනට ඇහෙන වායු කම්පන ධාරාවන් අපේ මනසට ශබ්දයක් වාට පත් කරලා හඳුනා ගන්න ක්‍රමය තමයි අපි මේ ශ්‍රවණ දර්ශන කතා මාධ්‍ය. කනට ඇහිලා හිටන් යම් කිසි වචනයක් ගන්න මාධ්‍ය රටාව. එතන ඒ රටාවේ ඒ ටික විතරක් හම්බ වෙනවා. අපි යම් කිසි ගුවන් විදුලි යන්ත්‍රයකින් හෝ පටිගත කරපු දැටිගත කරපු දෙයකින් අහනකොට ඒ විලාදී එතන එකක් අඩු වෙනවා. අර දේශකයන් වහන්සේගෙන් විහිදෙන චිත්ත තරංග නැන්ලගේ චිත්ත කිරණ කියන ශක්තිය නැහැ. ඒකත් හරි වැදගත් කොටසක්. යම් කිසි ධර්ම ශ්‍රවණය කරන කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ආදී එනකොට අන්නේ ශක්තිය අමතරව ගැබ් වෙනවා. ඔය ඒ වගේ ශක්තියක්. ඒ කියන්නේ කෙනෙකුට කෙනෙකුගේ හදවතට කතා කරනවා වගේ දෙයක්. එහෙම ක්‍රමයක් තියෙනවා. අපි කතාව කියන හදවතට කතා කරනවා කියලා. අනික අය අපි මේ භෞතික දේකින් කතා කරනවා ගුවන් විදුලි යන්ත්‍රයෙන් එහෙම ශබ්ද කරන දේකින් එන්නේ කනට ශබ්ද කරලා කනින් ඔහුට ඇහෙන්න දරසන ක්‍රමයක්. එල්ල කළා හදවතට කතා කරනවා කියලා වචනයක් අපි භාවිතා වෙනවා කොහොමද කියලා දන්නේ නැතුවට ඔන්න ඔය හැඟීමක් ඇති කරවන විශාල උනන්දුවක් දෙනවා. මොකද හේතර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට ධර්මායතනෙට අවශ්‍ය වෙන අනිදස්සණං අප්පටිකං ධම්මායතන පරියාපන්න රූපං කියන මෙන්න මේ જાතිය කොටසක්. ඒ දේශකයන් වහන්සේ කතා කරනකොට ඒ චිත්ත තරංග කියලා වශයෙන් විහිදෙන එකත් එක විහිදෙනවා. ඒක මනසට වැදිලා ධර්ම මනංච පරිච්ඡ ධම්මේච උපජ්ජති මනෝවිඥාන කියන මේ සිද්ධාන්තයේ. ඒ ධර්මය ඔහුගේ හදවතට වැදිලා නැත්නම් අර වස්තු රූපයට සම්බන්ධ වෙලා හට ගන්නවා අනුකූල හිදිවි. මනෝද්වාරයත් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ ගති ලක්ෂණේ අරගෙන ඒ හැඟීමට අනුකූල වන්නා හැඟීම හට ගන්නවන්ද ඕන කරන ස්පර්ශයක් ගෙන දෙන රූප කොටසක් තමයි ඒ විහිදෙන්නේ. අන්නේ නිසා ඒ ආගේ හදවත් නැඹුරු වෙනවා බොහෝ වේගෙන් අර දහම් ගති ලක්ෂණේ. ඒ ගතියෙන් යුක්තව අර භෞතික විසී විහිදෙන හඬ ඇහෙනකොට ওই දෙපැත්තක ආධාර ලැබුණා තමයි මාර්ගඵල අවබෝධයට හේතු වෙන අර ධර්ම ශ්‍රවණයේ හේතු වෙන අපි ඔන්න ඕකයි. ඒක අවශ්‍යයි සෝවාන් ඵලයට පත් වෙලා අත්‍යවශ්‍යයි. ඒකයි මේ තනියෙන් සෝවාන් ඉන්න බෑ. ඒ හේතුව අවශ්‍යයි කිව්වේ තන්නේ ඒකයි. ඉන් අන්නේ ටික මෙතන හම්බ වෙන්නේ නැහැ. අර පොතක ලියපුවාම අකුරක් ඒ අකුරු නැමැති අක්ෂර සංඥාවන් ඇහි රූප සරහණක් වශයෙන් අරගෙන ඒක මනසින් අද දැනගත්ත தත්ත්වයන්ට අනුකූලව හඳුනාගෙන අපි අහම පුරුද්දක් කරගත්ත අපි ඉගෙනගත්ත දේවල් තියෙන නිසා ඒ තුලින් යමක් කියන ආකාරයෙන්ම පොතකින් බලා ගන්න පුළුවන් අදහස ගන්න. හැබැයි ඒකෙන් සිද්ධ වෙන්නේ තර භෞතික රටාවක් මිසක් අර චිත්ත කිරණ ඕකේ සමග ඇදෙන්නේ නැහැ. ඒකනේ ඒකාන්තියම ජීවමානෝ ඒ දේශකයන් වහන්සේ ඉන්නෝ. ඉතින් ඒක විශේෂ දෙයක්. යම්කිසි නායකයෙක් ප්‍රධානීෙක් ඉන්නවනම් ප්‍රධානියාගේ ඒ හිතේ ස්වභාවය ඔහුගේ පිරිසර විහිදෙනවා. ඒ ශක්තිය අරගෙන ඒ පිරිස අතර අමතර ප්‍රබෝධයකුත් හටගන්නවා යහපත් දෙයක් නම්. රෞද්‍ර නම් එහෙම නායකයා ඒ ගති ලක්ෂණ ඒ අයට ගෝලින්ට ඇති වෙනවා. කරුණාවන්ත නම් ඒ ගෝලින්ටත් ඒ ගති ලක්ෂණ ඇති වෙනවා. මෙහෙම විශේෂයක් තියෙනවා. දැන් බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ මහා බලවත්ව ශ්‍රාවකයන් වහන්සේලා මාර්ග බල අවබෝධ කරගන්නවා ඒ ආධාරයේ ලැබලා. ඒ උන්වහන්සේ පින්වත් පැයට පස්සේ තවත් ඉන්නවනම් මහා ශ්‍රාවකයන් වහන්සේලා හැම ප්‍රදාන කරගෙන ඉන්න රාතන් වහන්සේලාගේ ඒ අර ආශිර්වාද විදින ශක්තිය උඟා උදව් දෙන නිසා ඒ කාලේ හරි පහසුයි ශ්‍රාවකයන් වහන්සේලාට ධර්ම අවබෝධය කරගන්න මාර්ග බල අවබෝධය කරගන්න. ක්‍රමක්‍රමයෙන් උන්වහන්සේලා ඉන්නවන් පාල ඒ වගේම තවත් ඉඳපු ඉඳ මෙහා ඉන්න අනාගාමී සකෘදාගාමී එබඳු අය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනකොට උඟාක් බනහල් හරි අමාරුවෙන් ඕනේ කීප දෙනෙකුට අර මාර්ග බල අවබෝධය ලබා ගන්න. අන්තිම සෝතාපන්න පුද්ගලයාගේ මේ ලෝකෙන් අන්තිම චුත වීමෙන් පස්සේ නැවත වාරක් ආයි අහන්න නම් හම් වෙන්නේ නැහැ. බුදු වණ මාර්ග බල අවබෝධ කරගන්න බලහන්න පුළුවන්. මාර්ග බලයක් අවබෝධ කරගන්න බැහැ. ඒ අවසාන කුරුක. මේ බුද්ධ ශාසනයේ අවසාන කුරුක කවදා හරි මේ ශාසනයේ අවසාන සෝවාන් ඵලයේ ලැබලා හිටව මිනිස්සියගේ අවසානයේ කොතෙන්ද? එයින් එහාට ඒ කටහඬ අහලා ගන්න ආවද ආදීකින් අහලා වුණේ තව කෙනෙක් ලබන්න ඒක නැති වෙච්ච තැන පටන් එහෙමම නවතිනවා. ආශ්‍රයයක් ගන්න හම්බෙන්නේ නැහැ. ආයෙ බ්ලවුණු බුද්ධ ශාසනයේ මෛත්‍රී බුද්ධරයන් වහන්සේ බුද්ධ වෙලා බුද්ධ ශාසනයේ වතු වෙනකන් ශ්‍රාවකීකින් හරි පනහල මාර්ගඵල ලාභයේ වෙන්න මිනිස්සෙන් අතර බැහැ. ඒ தත්ත්වය ඉවරයි. අන්න එහෙම ක්‍රමයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ යම්කිසි ගුවන් විදුලියෙන් ඇහුවත් පටිගත කරපු එකක් ඇහුවත් අනුලෝම ඥානී කියන ඥානී පහල කරගන්න හේතු වෙනවා. හැබැයි ඒකෙදි ඊට වඩා හේතු ලැබුණා එතන ඉක්මවලා හිටියන කවුරු හරි. සෝවන් ඵලයටපත් වෙච්ච කෙනෙක් හිටියොත් එහෙම මේ පොත්තෝරෙත් නෑ මේ වනෝරෙත් නෑ කැලේට ගිහිලා ඉන්න ඉන්නට කවුරු හරි පහරලා තියෙන අසූචි පිටක් දැක්කත් ඒකෙනුත් යන්න පුළුවන් අරිහත්යේ අනාගාමීත්වයේ. සතෙක් මැරිලා කුණු වෙලා ඉන්නවා දැක්කොත් ඒකත් ඇති. එයාට පුළුවන් ඒ ධර්මයට එහෙම තියෙනවා. ඒක විදර්ශනා කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමවේදී ඒතන හොඳට පහළ වෙලා එනවා. බණ ඊට පස්සේ හාන්න දෙයක්වත් නැහැ. ඒ දර්ශනයත් ඇති. ඊතුළු මාර්ගඵල අවබෝධ කරගන්න එහෙමත් හේතුවක් තියෙන ක්‍රමයක්. ලෝකේ අසාරත්වයේ විවිධ ක්‍රමෙන් එයාට දකින්න පුළුවන්. අසෝචි විලක් දැක්ක ගාම පේනවා. අනේ කොච්චර රහට කාපුවාද ඔය. කොච්චර හොර කකා දඟලලා තරම් කරලා ඉඳන් ගිහිලා කාපු එකිනෙක වැරද්ද මේ. අලු වරවර කාපු එක ගිහින් තියෙන හැටි. හොඳ එකක් නරක වෙනවා මිසක් කොහෙද නරක එකක් හොඳ වෙන්නේ. ගත්ත බත් පිකාන සුවඳ ගහති කියලා පිළිණු වෙලා පටන් ගත්ත එකකින් අරමුණු කරලා. යනවා කියලා කරක් නැතුව දැක දැක. ගත්ත බත් පිකාන සුවඳට ගත්තා ඔක පැත්තකින් තිබලා ඒත් පිළිණු වෙනවා. කෑවගේ හරි ගියේ නැහැ ඒත් පිළිණු ජරා වෙලා ගියා. හොඳ එක නරක වෙලා මිසක් නරක වෙච්ච එක හොඳ නැහැ. ඒ මේකේ මොනවාද හොඳ එක කියලා ගත්ත එකෙන් අන්තිමට ගියේ. ගිය කොරස ඔක්කොම ගඳ ගගහ ජරා වෙලා ගියා. මුත්‍රා කියලා ගියා නම් කොරසක් ඒකත් ජරාවා. කෙලසොටු ආදී වශයෙන් ශරීරයේ තිබෙනා වූ ඉන්ද්‍රියන්ගේ වීදෙන මොනවා හරි තෙල් කුණු සියල්ලම අපතරව වශයෙන් පිට වෙනවා මිස. සුවඳ ගගහ පිට වෙන එකක්වත් මේ කෑවේ නෑනේ. කෑවේ නම් සුවඳට සම. රසට සම. දැන් රසයි සුවඳයි කියලා ගන්න එකක්වත් ගියේ නෑ. ඉතින් මෙහෙමනේ ලෝකේ හැටි ඇඳුමක් අඳිනවා. දැන් එකක් අරි යනු සාරි ඒ වගේ උපසංහරති මෙතේ සංසන්දනය කරනවා දහම් දකින්න ක්‍රම ඇඳුමක් ඇඳා හොඳ එකක් සුදු කරලා පිරිසිදු කරලා ඇඳගෙන හිටියා බලා ඉඳ ඇති කිලිටු වෙලා මිසක් කිලිටු වෙච්ච එක හොඳ වෙන දවසක් නැහැනේ. හොඳ එක කිලිටු වෙන එක ලෝක ධර්මතාවය. පිරිසිදු එක අපිරිසිදු වෙන එක ලෝක ධර්මතාවය. පිරිසිදු කරන්න උත්සාහයෙන් ඕනේ වීර්යයෙන් ඕනේ හදපු එක ජරා වෙලා යන එක ධර්මතාවය. ජරා වෙච්ච එක ප්‍රතිසංස්කරණය කරන්න උත්සාහයෙන් ඕනේ. කොහෙද ඉන්නේ සුද්ධ වෙන්න. මේ ලෝකේ කියන්නේ මෙහෙම එකක්. මේ කියන්නේ අපි හොදවා හොය හොය නරක් කියන හොදේවා හොයනවා මිසක් නරක් කියන ඒවානේ හොදවා කියලා හොයන්නේ. ජරාවට පත් වෙන කයක් කරගෙන ජරාවට පත් වෙන දෙයක් හොයනවා මිනිසු. මිනිස් බලාගෙන යන්නේ නැහැ. අනේ ලෝක සත්‍යයගේ ස්වභාවය. ජරාවට පත් වෙන කයක් අරගෙන ජරාවට පත් වෙන තවත් කයක් අල්ලගෙන කොච්චර උත්සාහ කරනවද දඟලනවද මව කරන්න මගේ කරගන්න. මරණයට පත් වෙන කයක් අරගෙන තවත් මරණයට පත් වෙන දෙයක් මම කරගන්න වය කරන්න ලෝක සත්‍යය කරන උත්සාහයක මේ එකින් එක පටන්ගෙන සංසාධනීය කරන දහම් දකින්න හැදී. මෙහෙම බලාගෙනට මේකද මේ ලෝකේ. මේකද මේ හරවත් කියලා හිතාගෙන ඉන්නේ මොන තරම් මුලාවක්ද. මේ මූල ධර්මයේ වැටුණා නම් මෙහෙම පටන් ගත්තාම මේ කෙලවරක් නැතුව යනවා. පෑයක් එක තැනක ඉන්නකොට එයා පෑය ගියා දන්නේ නැහැ. මේ ධර්ම විවර්තනය කිරීගෙන යනවා. යන්නේ යන්නේ මොකද වෙන්නේ? අනේ අසාර ලෝකික ස්වභාවය. අසාර ලෝකික හැටි. මේකද මේ සාරයි කියලා ගන්නේ කොහොමද සාරත්වයක් මේකේ. ඉතින් දකින්න ඇත්ත ඇති ආකාරයෙන් දකින්න. දකින්න දකින්න ඥානීය වර්ධනය වෙනවා. යාවදේව ඥානමත්තාය පටිසදී මත්තා. ඔහොම කරන ඥානීය මුදුන්පත් වෙනවා. සතිය මුදුන්පත් වෙනවා. අනිසීතෝච විහෙරති. අනිසරේ ලෝකේ නිසරේ කිරීමේ වෙංගිලා වාසය කරනවා. මතකින්දි ලෝකයේ උපාදීය මේ ලෝකයේ ආත්මාදී වශයෙන් කිසි දෙනක අල්ලන්නේ නැහැ. ඒවම් විකු කායේ කායන වශයෙන් මේ කායන වශයෙන් විසුව වාසය කරන්නේ මෙහෙමයි. ඔය යන ක්‍රමය අය කායන වශයෙන්වන්නේ කලි. මේ කායන වශයෙන් මේ කායද විතරක් හිත තියාගන්නේ හැමදෙනම ඕන කයක් කියන සමූහයක් දැක්කහම සමූහයේ ස්වභාවය දැක්කහම මේ ස්වභාවයේ සියලු සමූහය මෙහෙමයි. ඔය සංකේන වචනේ කිව්වේ සමූහ කියලා කිව්වේ කාය කියලා කිව්වේ ඔය ඔක්කොම කිව්වේ මේක එක දෙයක මේ සම්පීඩනයක්. කාය වෙන හැටි මොනවද කායගෙන සමූහයක් මොන සමූහෙද හැදිත්‍ය මොන මොන හරි කෑලි කෑලි එකතු වෙලා හැදිලා තියෙන්නේ සමූහය එකතු වෙලා ඉන්න එක ඇති ඒසේ පේනවා ලෝක ස්වභාවය ඕකනේ කාය වල හැටි ඕමනේ ඕම එකින් එක දකින්නවා ඉතින් මනස කායයක් වෙන්නේ කොහොමද වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සම්පීඩනයක් නේ මනස කියන්නේ හිත කියන්නේ චෛතසිකයන්ගෙන් තොර හිතක්වත් හිතෙන් තොර චෛතසිකයක් නැහැ විඥානීය විතර පහළ වෙන්නේ නැහැ විඥානය පහළන ඉස්පාස පහළන වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේ ද්‍රිය මනසිකාර ඒකාන්තයෙන් මේ චෛතසික පහත තියෙන්න ඕනේ ඕකත් එකලා තව ඉතින් ඒ හිතේ හැටි හැටි ඉඳ ගැලපෙන ඒ හොඳ එකලන සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ අදේස අමෝහ තත්ල මජ්ජත්තසා කාය පස්සද්දි චිත්ත පස්සද්දි ඔහොම ඉතින් තියෙනවා ඒකේ ගැලපෙන චෛතසික කුසල චෛතසික කියන ඕවා ඔක්කොම එකේ පහළන ඒ කායව සමූහ හිත කියලා එකක් නෙමෙයි එතකොට චින්ත චෛතසිකයන්ගේ සම්පීඩනය සමූහයක් අරගෙන කාය තමයි මනෝ කාය කිව්වේ සමූහය. ඉතින් අන්නේකින් දකින්නේ නැහැ වගේ රූපයක් නැතුව ඔය එකක්ව නාම ධර්ම හටගන්නේ නැහැ. නාම ධර්ම හටගන්නේ රූප මාත්‍රයක් හරි සම්බන්ධයක් ඕනේ. ඉතින් නාම රූප පද්ධතිය කියලා කිව්වේ කායය. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් දකිලා මේ කාය වල හැටි මේකනේ. නිකන් හටගන්නේ නැහැ හේතුවකින් හටගන්නේ කොහේද කොන විදිහ එක හටගත්තා. හටගත් එකක් විද්‍යාමාන නම් ඒ ආකාරයෙන් හොඳ වෙන්නේ නැහැ. ඉන්හි හරි දිවිච්ච එක නරක කියලා දිල්ල කිවිල යනවා මිස. ඒක තමයි ලෝකේ කියන්නේ. මේ ලෝකේ නිකන් හැදිච්ච ඇත්තෙත් නැහැ. උත්සාහය වීර්යය කරපු දෙයක ප්‍රතිඵලයක් වශයෙන් හැදිච්ච තමයි කොහි වුණ ආකාරයෙන් හරි දකින්න හම්බ වෙන්නේ. ඒ වැය ස්වභාවය මොකද්ද? හටගත් තැන් පටන් විද්‍යාමාන වෙච්ච තැන් පටන් වැහැරි වැහැරි කියලා වෙනසිර යනවා. ඒවා මම කිව්වට මගේ කිව්වට මගේ ආත්මය කිව්වට එකක්වත් මගේ ආත්මය කරගන්නවත් මම කරගන්නවත් මම කරගන්නවත් බෑ. නිකන් හිතනවා විතරයි. උත්සාහ කරනවා විතරයි. අනේ ලෝකේ ස්වභාවය. ඔහොම දවස ගානේ බලන්න පටන් ගන්න. මේදී ඔය පොත්වල නැහැ මේ බලන. බල තියෙන්නේ අවබෝධයට ආවට පස්සේ දැනගත්තට පස්සේ දහම් මැස පහළුණාට පස්සේ ඉතින් මේ ලෝකෙ කොහේ වැළවත් ධර්මය දකින්න පුළුවන්. ඔය හැම එකම ඔය ස්වභාවයේ තියෙනවා. ඒසයි ඊට පස්සේ කවදාවත් හවට්ටන්න බැහැ. රසන දෙයක් පිළිලා හවට්ටන්න බැහැ. කැත දෙයක් පිළිලා ඝට්ටණය කරන්නත් බැහැ. හැම එකක්ම විදර්ශනා වෙනවා කියෝ එකයි. මේ විදර්ශනා වෙනවා කියන්නේ මොකුත් නොහිතා ඉන්නවා කියොත් එන්නේ මොකුත් නොහිතා කියන එකක්වත්. අවබෝධය ලැබෙන්නේ කොහොමද මොකුත් නොහිතයිද? නවතද ඉතින් ඔයගේ අතු ගන්න හිතන්න නැතුව ඉන්න එක තමයි විදර්ශනා මාධ්‍යය කියලා. හිතන්න නැතුව හිටපහම කොහොමද අවබෝධය ඉන්නේ? බුදුරන් වහන්සේලා දේශනා කරනවා හිතන්න නැතුව ඉන්න එපා. යමකී යමකින් පෞ සිද්ධ දරන් ඒකත් හරි. මේක නම් හිතන්න දේවා. ලෝක සත්‍යය හිතේ යුතු දේ දන්නේ නැහැ, නොහිතේ යුතු දේ දන්නේ නැහැ කියලා වෙන්නවා. යමක් යමක් නිසා රාගක් සේර, දේශක් සේර, මොහක් සේර හේතුව ඒක හිතේ යුතු දේ. ඒක හිතන්න. යමක් යමක් නිසා රාග දේශ මොහ වැඩිනවා නම් ඒක නොහිතේ යුතු දේ. ඒක නොහිතන්න. ලෝක සත්‍යය මේ දෙක දන්නේ. ආර්ය උත්තර බලන් ආර්යයන්ට ඔක වැටහෙන්න පටන් ගන්න ඒ ධර්මයේ ස්වභාවය සත්‍ය දෙයක් කරා පස්සේ. සත්‍ය දකින්නකම් හිතිය යුත්තේ මොකද්ද නොහිතිය යුත්තේ මොකද්ද කියලා සත්‍යය දන්නේ. නොහිතිය යුත්ත හිතනවා හිතිය යුත්ත හිතන්නේ. මොකද්ද හිතිය යුත්ත? රාගක්ෂේ, දේසක්ෂේ, මෝහක්ෂේ වල සාන්තව ප්‍රණීතව නිවනට යම හේතු වෙනවනම්. ඒකයි හිතිය යුත්ත. නොහිතිය යුත්ත මොකද්ද? රාගගිනි, දේසගිනි, මෝහගිනි, ගොඩනැගිනි යමක් ඇත්නම් ඒක නොහිතිය යුත්ත. යන්නේ හිතිය යුත්තයි නොහිතිය යුත්තයි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්. බෞද්ධයේ වශයෙන් මේ හිත බලන්න චිත්තානුපස්සනාව වැඩි යුතු නොතන. චිත්තානුපස්සනාව කියන්නේ මේ රාගය දක්න රාගය හිතක් ගැන දැනගන්නවා කිය කි කිව්වට ඔබ තේරෙන්නේ නැහැ බොහොම කෙටියෙන් දැනගන්න පුළුවන්. ඔය විදිහට. අන්න දැනගත්තාම අපි දැනගන්නවා චිත්තානුපස්සනාව වඩන්න ඉස්සෙල්ලා නිවන් දකින්න. හිතේ යුත්තම කද නොහිතේ යුත්තම කද. දැන් මනසින් ඉන්නවා. මොකද එන්නේ හිතවිල්ල මේ හිතේ යුත්තද හිතන්නේ. නොහිතේ යුත්තද හිතන්නේ. අන්න මනසින් පිටවලද. නුවණ පිටවලද. නුවණින් දැනගන්නවා. නොහිතේ යුත්තක් නේ හිතන්නේ. වැඩේ හරියන්නේ වහා වැලකී සිට ආයුධ සංග්‍රහයේ පිළි. ඊට පස්සේ මොමු යයි දන්නේ. අන්න වලක්ක ගන්න කොනේ. ඉතින් මේ ප්‍රායෝගික පුහුණුවක්. අඬඬා හරි උදිරන්න හදි දේශයන් මහා පුහුණු කරන්න. මේ මේ ප්‍රායෝගික පුහුණුවත් එක්තරා න්‍යාය ධර්මයක් අතරින් කෙරෙස් ඉදිරිය යන්නේ. හිතන්නේ නැතුව හිටියට ආසා කරන්නේ නැහැ කි කි හිටියට බෑ. ආසාව ඇති නොවෙන්න හේතු වෙන්නව මාධ්‍ය ඇතින ප්‍රඥාව වැඩෙන. ඒ ප්‍රඥාව වැඩෙන මාධ්‍ය නිකන් වැඩෙන්නේ නැහැ. යම් න්‍යාය ධර්මයක් තියෙනවා ඊට අනුකූලව කටයුතු කරගෙන යනකොට තමයි ඒක වැඩි නිදි වැන්න ක්‍රමී තමයි කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන්නේ. ඒක හරියටම මේ ක්‍රමෙට කෙරෙනකොට තමයි අවබෝධි යථාබෝධි පුහුණු වෙලා කෙලෙස් ඉඳිලා යන්නේ. මේ කෙලෙස් ඉඳිලාද නැද්ද කියලා හිඳුනට පස්සේ බලා ගන්නවා මිස. බලහත්කාරයෙන් මැඩපාත් කරලා කෙලෙස් ඉඳින්න බෑ. හැබැයි එහෙම ඒවා තියෙනවා. මැඩපාත් ගත යුතු දේවල්. හේතු දැනගෙනම මැඩපාත් ගන්න ඕන. නිකම් මැඩපාත් වල තේරුමක් නැහැ. ඒක ධෛර්යය නැහැ. ධෛර්ය ශක්තිය නැగిලා ඉන්නේ මාර්ගය වැඩෙන්නේ. උද්ධාන වීරිය ආදී ප්‍රධාන වීරිය නැගින්නේ. එහෙනම් මේක දකින්න ඕනේ හිතන එක මහා භයානක මොකද්ද? හිතන්නේ වටිනාදී මොකද්ද? නොහිතනකල භයානක නොහිතන එක මොකද්ද? නිවන් වගේ හිතුවේ නැත්නම් අපරාධ භයානකයි. පතරටම වැටෙනවා. විමුක්තිය ලැබෙන්නේ නැහැ නොහිත නිවන් වගේ හිතුවේ නැත්නම්. නිවන සහ නිවනට හේතුකාරක වන ධර්ම හිතන්න ඕනේ. ලෝකේ සහ ලෝකයේ බැඳෙන ධර්ම නොහිතන්න ඕනේ. ක්‍රමක්‍රමීව පුරුදු කර ගන්න ඕනේ. ඔබ චිත්තානුපස්සනා. ඇයි එහෙම කරන්න කිව්වහම ලෝක ධර්මතාවය දැකලා තියෙන්න ඕනේ. ලෝක ධර්ම දැක්කහම දකින්නවා. මෙන්න මේවායි ධර්ම. මේ ධර්ම මොනවා ධම්මානුපස්සනා බලනකොට වන්නේ නැහැ. ධම්මානුපස්සනා වෙන ධර්ම දැනගන්න ඕනේ. ධර්ම කියන්නේ මොකද්ද තේරුම් ගන්න ඕනේ. ධර්ම කියන වචනේ තේරුම හොයන්න ඔය දැන්ට ඉන්න විශේෂඥ කණ්ඩායම. ඒ කියන්නේ විද්‍යාඥය විශේෂඥ ධර්මයේ පිළිවඳ මහාචාර්යවරු ඔක්කොම මහා සංගමය පිහිටවගත්. ওই සංගමය පිහිටලා විවිධ ප්‍රශ්න ඉලාකරණය කරන ගම එක්කෙනෙක් දුන්නා ඔය වගේ ධර්ම කියන්නේ මොකද්ද කියලා. මේ ධර්මයේ පිළිවඳ විමර්ශනය කරන සංගමයට දුන්නා මාතෘකාව මහල්ලයිට. මොකද්ද ධර්ම කියන්නේ? ඉතින් හිර වුණා හැම පැත්තෙම ධර්ම විග්‍රහ කරන්න කිව්වා. අර මහාචාර්යෝ දන්න සියල්ලම කිව්වා. ධර්ම කියන වචනේ උත්තරේ නෙමෙයි ධර්මනේ කියන්නේ ධර්ම කියලා තියෙනේ උවට. උවට ඇයි ධර්ම කියන්නේ කියලා වාගේ ප්‍රශ්නෙක තව විද්‍යාඥයෙක් අහන විදිහට. ওই ධර්ම ගැන නෙවෙයි කියන්නේ. ධර්ම මොනවද? මේ නීවරණ ධර්ම එක්කෙනෙක් කියනවා. මේ නීවරණ ධර්ම කියනකොට ඇයි ධර්ම කියන්නේ? ඒකයි වට ඔය ප්‍රශ්නේ. ඒතර නිහඬයි. ඒතර විවිධාකාර ඒවා කියනවා ඉතින් ඒවා. සංඛාර ධර්ම. ඇයි සංඛාර වල ධර්ම කියන්නේ? මලේ ප්‍රශ්නේ ඒකයි. අහන අහන අන්තිවල කිව්වා මොනවා කරන්නද මාර්ගඵල ලාභී කෙනෙක් නොහිටී ඉඳ අපිට මේකට උත්තරයක් ගන්න බැහැ කියලා එයාගේ අවසාන දින ඉදිලා පොතේම ලියා තියෙනවා. ධර්මාවෝධයක් ඇති නිරුක්ති ඥානයක් ඇති කෙනෙක් නැති නිසා මේ පදයට අර්ථය ගන්න බැහැ. ධර්ම කියන්නේ මොකද දන්නේ නැහැ කියලා. ඉතින් මේ මුල් ලංකාවයි ඒ වගේම ඔය හැම පැත්තකම ඉන්න ධර්මීය ගැන ගවේෂණය කරන ඔක්කොම පිළිසෙකදිරත් ඔය ප්‍රශ්නෙට උත්තරයක් ගන්න බැරුව ගියා. ධම්මානුපස්සනා බලන්නේ කොහොම ධම්ම දන්නේ නැති දැන් ප්‍රශ්නේ ඔතනයි තියෙන්නේ. පටිච්ච සමුප්පාදයේ ලෝකේ උපදින වැඩපිළිවෙල. ලෝකේ උපදින්නේ පටිච්ච සමුප්පාදයේ අනුව. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ලෝකේ මොනවද තියෙන්නේ? පටිච්ච සමුප්පාද ධර්ම තමයි තියෙන්නේ. ඒක ධර්ම නියමයක් තියෙනවා. ධර්ම නියාමයක්. පටිච්ච සමුප්පාදයේ නියාමයක්. ඒ පරිත්‍යාසමපාදයේ ධ්‍යාමීතනම හැදෙන්නේ ධර්ම. එහෙනම් පරිත්‍යාසමපාදයේ කියන්නේ යා තතත අවිතතත අනඤ්‍යතත ඉදප්පච්චේත අයං උච්චති පරිත්‍යාසමපාද. අයං උච්චති විකේ පරිත්‍යාසමපාදගේ පරිත්‍යාසමපාදයේ කියන එක වෙන. ඒක තතයි. නමුත් ඔයාල පෙන්නලා තියෙන අර්ථන ගැළපෙන්නේ නැහැ සිංහල මොනවාන් අරගත්තද කියලා හිතන්න බැහැ දුන්න අර්ථ. තත භාවය කියන්නේ ඒක එසේමයි. ඒක වෙනස් වෙන්නේ අවිතතයි වෙනස් කරන්න බෑ ඒ තද බව වෙනස් වෙන්නේ නෑ අනඤ්‍යතයි. අනිත්‍යතාවයකට පත් කරන්න බෑ. ඉදා පච්චේතා මෙන්න මේ ප්‍රති ධර්මතාවයක් තියෙනවා. මේ ධර්මතාවයේ හැටි හොමයි. අය කදා පරිත්‍යාගෝපාදී කියන්නේ. මේ පරිත්‍යාගෝපාදීන් ධර්ම මොනවද? අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනයි සංඛාර වෙන්නේ. එහෙනම් දැන් සංඛාර ගොඩනැගිලා තියෙන්නේ අවිද්‍යාවෙන් දරලා. ධර්ම කියන්නේ දරන හිඳ. පොඩි වචනේ ඇදී තෝරාගන්න ලැබුරු ඉන්න. දරන්නේ මොනවද? සංඛාර අවිද්‍යාව නිසා දරනවා. විඥාන සංඛාර නිසා දරනවා. නාම රූප සංත විඥාන නිසා දරනවා. සලආයතන නාම රූප නිසා දරනවා. ස්පර්ශ සලආයතන නිසා දරනවා. වේදන වේදනා ස්පර්ශ නිසා දරනවා. ඔය ආදි වශයෙන් යනවා. තණ්හාව වේදනා නිසා දරනවා. උපාදානීය තණ්හා නිසා දරනවා. ඕකෙන් හටගත් ආහාරය නිසා භවය දරනවා. භව ධර්ම. ඒ නිසා ජාති දරනවා. භව නැති ධර්ම ජාති නිරෝධයි. ධර්ම ඉවරයි. ධර්මයෙන් යමක් දරිවද ජාති ඉවරයි. දැන් අනිත් පැත්ත නිවාගෙන යන්නේත් එහෙමයි. එහෙනම් ධම්මානුපස්සනාවට සෑ ලෝකේ දරණ හැටි දකින්න ඕනේ. සෑම සිතිවිල්ලක්ම යමක් නිසයි දරන්නේ. සෑම ක්‍රියාවක්ම එසේ කෙරෙන්නේ යමක් මුල් කරගෙන. අවිද්‍යාව තෘෂ්ණා හැම එකම මුල් වෙලා තියෙනවා. බලාගෙන යනකොට ඔය ප්‍රතිසම්පාදේ තේරෙන්න පටන් ගත්තාම යෝ පරිත්‍යාගෝපාදාන පස්සේ සෝ ධම්මාන් පස්සේදී කිය යමේ පරිත්‍යාගෝපාදී දකිද ඔහු ධර්මයේ දකි කිව බුද්ධ දේශනාවට අනුව ධර්මයේ දකි ගන්නවා මේ ප්‍රේමයට. මේකයි මේ සිද්ධිය. ඉතින් මේ පරිත්‍යාගෝපාදී කියන බය හිටියට මේක තෝරා ගන්න බෑ. බය නැතුව විග්‍රහ කරන්න නම් ප්‍රඥාවක් තියෙනවා, ගැඹුමක් තියෙනවා, පැතුම ලෙහිනවා. ලෙහිලා හොඳට ධර්මයේ වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තේරුම් ගන්න වෙන්නේ ඒ විදිහට. ඉතින් මේ අනේ වචනවල අර්ථය සහ දේශනාවේ ගාථාවල තේරුම නොදැන පිරිත් ඇසීමේදී ප්‍රතිඵලයක් තියෙනවද කියලා මේ පිරිත් ගැනමයි මේ තව ඉස්තරයක් අහන්නේ. අපේ දහම් පොත්වල තියෙන ක්‍රමයක්, ඒක අපිට තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක්. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. ඉතින් මේක තේරුම් ගන්න ඉතින් කෙනෙකුගේ හිතර තරහක් ඇවිදී. කටාල කොහොමද? පොඩ්ඩක් හිතලා බලන්න. සාන්තද? තරහ නම් කටාල රෞද්‍රයි. කෙනෙකුගේ හිතක රාගයක් මතුවෙලා. කටාල රාග ලයට අනුකූලව තමයි හඳ යන්නේ. කෙනෙකුට මුලාවටපත් වෙලා. ගොග්ගෝ ගගයිනා බොබ්බෝ ගගයිනා වචනයක් කියා ගන්න දෙන්නේ නැහැ, මොකුත් නැහැ, මුලාවටපත් වෙනවා කියලා අමුතුම හැඟීමක්. අල්ලාලා ඉන්න එක තමයි කරන්නේ. රොබ්බාගෙන ඉන්නවා කියලා අපි කියන්නේ. කතාවේ හඬක් වෙනස් වෙනවා, මොනක් වෙනස් වෙනවා. දැන් අපි මෝලියෝ කියලා කොටසක් ඉන්නවා. ඒකේ යමක් තේරුම් ගන්න බැරි. මෝල දිහා බලපුවා වේලා මෝලකම. කට ඇදලා අමුතු වෙලා ගිහලට මෝණේ කිසි ප්‍රබෝධයක්වත් නැහැ. නිකන් අන්ධකාර වෙච්ච මෝණක්, නිකන් මලානික වෙච්ච මෝණක්. අන්න ගති රුව. ගති ගුණේ යම්සේද ගති හඬයි ගති රුවයි ඊට අනුකූලයි. මේක තමුන්ට හිතලා බලන්න තියෙන ධර්මයක් නෙවෙයි, පොතේ හොයන එකක් නෙවෙයි. පරිවේශනයක් කරලා බලන්න එක එහෙමද නැද්ද කියලා. බලනකොට ඔළිය පේනවා. ගති හඬ යම් තැනක නැගිනවනම් ගති ගුණේ නැගින හඬ තුල ලොකු වෙනසක් තියෙනවා. දැන් ඕක දැනගන්න හොඳ ක්‍රමයක්. දැන් ඔය සමහර විට අම්මා නැතිලා තාත්තා නැතිලා දුව නැතිලා පුතා නැතිලා හොඳින් මරණාම ඉන් මලගේවල් වල මරණගේ මරණ ගිහිල්ලා මොකද කරන්නේ බලන්න අම්මාට නැහැටි තාත්තා නැහැටි දුව පුතා නැහැටි නෑදෑයෝ අර නැහැටි මේක ක්‍රමයක් තියක් කියලා අහගෙන ඉන්න අනික් කෙනා කඳුළු වැටෙනවා ශෝකෙන් කෑ ගහනකොට මේ හඬ ඇහෙන කෙනාට කම්පාවක් ඇති වෙනවා ඔය විදිහටම භඟපෑමක් තියෙනවා දැන් ඔය මේ අවුරුදු උත්සව වගේ දේවල් වලදී පිටණියක් වැද්දී ඉතින් ඕවාගේ රාගපාන තරංග තියෙනවා. ශෝකයේ වෙන්නලා ඉතින් ගාව මම වලා ගියා තාතම වලා ගියා අලහල්ල. තරගේ රඳ හිට වැඩියම මේ රඟපාපේ කරලා ලකුණු. ඉතින් ඔහම තරංග තියෙනවා. උන් ඉතින් ඒ විදිහට ඉතින් තරංග කාර්යය ඉතින් ওই විදිහට ඇවිදලා එක එක විදිහට ගෑ ගහලා අඳිනවා අනික හරි hina යනවා විතර කඳිනවා. නෑ ඒ රඟපෑවට ඇතුලේ නෑනේ ගතිය. ශෝකේ නෑනේ. සෝකාකුල හිතෙන් ඇදුවොත් තමයි අනික් අයට සෝකේ දැනෙන්නේ ගති ගුණයට අනුවයි ගති හඬ. අර රඟපාන ගති හඬ නිසා රඟපාන එකක් බව පේනවා මිසක් කවදාවත් ඒකේ ඉන්නේ නැහැ. ඒ ගතිය ගන්න බැරි කෙනා. හැබැයි සමහරලාට සමහර අය ඉන්නවා. ඒ ගතිය ඇති කරගන්න පුළුවන්. ප්‍රයෝගී. එහෙම කරගත්තොත් අනික් අයට ඇදිනවා. ඒ වගේ චිත්ත ප්‍රසාදින් hina hina වෙනවා තියෙනවා. රඟපෑවට hina යන්නේ නැහැ. හැබැයි ගතිය පරිගෙන රඟපෑවොත් එහෙම රඟපෑමිනුත් අනිකේ රහින අසන්න පුළුවන්. කොයි තාලෙන් හරි ඒ ගති ලක්ෂණය කවිට එන්න ඕනේ. ඒ වගේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කෙරෙහි යම් චිත්ත ප්‍රසාදයක් ඇති වෙලා ඒ චිත්ත ප්‍රසාද චිත්තයකින් යුතුව යමි පිරිත් කියනවා. ඒ හඬ ප්‍රසාදයට අනුකූල වෙනවා. ඒ නිකුත් වෙන නාදී ඊට අනුකූල වෙනවා. ඒ හඬහන ඇයට ඒ ගති ලක්ෂණේ ක්‍රමක්‍රමයෙන් නැගී එනවා. මේ නිසා තමයි විසුණු මහන්සියලා සතිපට්ඨාන සූත්‍රය ආදී දේශනා කරනවා රාත්‍රී කාලී ඉස්තර තිබෙන සිරිත බොහොම සාන්තව සත්ගායනා කරනවා. ඔය ගල්ගෙවල් වල ඉන්න කිරි වවුලන්ට ඒ හඬ ඇහෙනවා. උන් මේ චිත්ත ප්‍රසාදයෙන් ඉඳලා මැරිලා යනවා. මැරිලා ගිහිල්ලා බලනකොට ගමේම ඇවිදිලා හොඳ කුල ගෙවල් වල ඇවිදිලා ළමයි වෙලා ඉපදිලා. දැන් එහෙම කතා අපේ තියෙනවා. ඊට පස්සේ මේ ළමයි චිත්ත ප්‍රසාදයේ යම් තැනකින්ද නැගින්නේ ගතියත් ඒක නිසා ඒ චිත්ත ප්‍රසාදයේ නැගින ඒ ස්ථාන කරාම හොයාගෙන යනවා නිරායාසින් ඇදිලා යනවා. එකතු වෙලත් යනවා වවුල ටික දැන් ළමයි වෙලා. ඈ ඔක්කොම ළමයි යාළුවෝ රද්දිවා. ඒසර ඉගිරිච්ච වවුල ටික. ඔහොම ගිහිලා ඉන්නවා මොකද කරන්නේ එක අවස්ථාවක ලංකාවේ සිද්ධියක් ගැන කියනවා. අර හාමුදුරුවෝ හිටපු තැනකට ගල් ගියක් තියෙනවා බලන්න යා. සාදරේ වෘද්ධත් හොඳට තියෙනවා නේ ගිහිලා ගිල්ල ගිහින් ගහලා හිටපේ. හරි කැමැත්තෙන් ළමයි ටික ඔක්කොම එක්කලා ගිහිලා බලන් ගියා වවුල් ගන්තස් සාරේ වැය කියලා ආවා බහු. ඇයිදලා සාවින්නාගේ සාවින්නේ මෙයා වවුල් ගඳයි. උඹලගේම ගඳ තමයි ඔය. දන්නේ නැහනේ. ඒ කියන්නේ මේ පිරිත් හරහර තමයි උඹලා ඒ කාලේ වවුල වෙලා ගල්ගේ ඉඳලා. ඔතනින් මැරිලා ගිහිලා එනවා මනුස්ස වෙලා උඹලාගේ අද ඇදිල්ලයි. මේ සසරේ හැටි හරි බයන්න එකයි. ලොකු වාසනාවක් හම්බුණා පුතේ උඹලට. ඉදායේ වවුල වෙලා ඉඳලා උඹලා මේ පිරිත් හඬ අහලා උඹලට ඔච්චර දෙනක් ලැබුණා නම් අද ඔකෙන් ප්‍රයෝජන ගයිලා කියනවා විශාල කලකිරීමකට පත් වෙලා. අපිට නම් ආයතනයක් වැඩක් නැහැ මේ. පැවැත්මේ සතුටු වෙවි ඉන්නේ ඉක්මන් කරලා පැවිදිවෙමු කියලා අර ඔක්කොම පැවිදි වුණා. පැවිදි රයිට අර ගල් ගේම ඉඳලා විදර්ශනාවල් ලයිටන් ලෝකේ අසාරත්වය දැකලා මොකද හේතුව තමාට වෙච්ච දේ දැක්කම අග්ලේදී අර ආසන්න අධ්‍යව තමතේ වැඩෙන්න පටන් ගන්නවා මුද මතු කරලා දුන්නාම අරිහත්ත්වයට පත් වුණා ඒ ගල් ගේ. දැන් මෙහෙම කතා තියෙනවා මෝ ඇවිදිලටන් සවන් දීගෙන ඉන්න පිළිතලට උන්ට අර්ථ තෝරා ගන්න බැහැ. නමුත් ආ චිත ප්‍රහාදී ඇතිනවා මොකද හඳ නැගින්නේ ඒ ගතියේ ඒ ಗುಣ ඇති සාන්ත ගතිය ඇති විසුණු වහන්සේලාගේ ඒ ගතිය හඳ ඇහෙනකොට සාන්ත බවටපත් වෙනවා මනසාර තිරිසන් සත්තුන්ගේ අර මුවන්ගි මුව 500ක් ওই වනහාවෙදලා මැරිලා මැරිලා ගිහිලා ඔක්කොම වෙලා මිනිස්සු වෙලා ඉපදිලා ওই විදිහට එක එක තැන්වල අරිහත් වෙලාත් වත් වුණා. ওই මලියේ දේවගේ රහතන් වහන්සේලාගේ අන්තිම මුවා මුවන්ගෙන් අන්තිමය නිසා ඒක දන්නේ නැහැ. අන්තිම රහතන් වහන්සේ කියන්නේ පටන් ගත්තා බොහෝ කාලෙ. ඒ තමයි මේ ශාසනයේ අන්තිම රහතන් වහන්සේ කියන්නේ. අන්තිම කියන්නේ මුව 500 වනහල 499 ඇගිර අවසාන ඉතිරි රහිතව අන්තිමය තමයි රහත් වෙන්නේ. එයා තමයි මල්ගේ දේව මහ රහතන් වහන්සේ කියන්නේ. ඒ රාජ්‍ය හිදුව අන්තිමයාගුණේ හින්දා තමයි අන්තිම රහතන් වහන්සේගේ රහතෝක අද හදාගෙන තියෙන්නේ. මේ බුද්ධ ශාසනයේ හිදුව අන්තිම රහතන් වහන්සේ කියන්නේ. ඒ කතාවෙම තියෙනවා. උන්වහන්සේ 60 වර්ග ධර්ම දේශනා කළා 69 ගානේ රහත් වුණා කිය. නේනම් 60 වහර 3600 ඊට පස්සේ හරි හත් වෙනවත් වෙලා තියෙනවා මේ කතාව අනුව. යන්ති රහතන් වහන්සේ ඉදි කොඳුනහ. මේ අන්නේ වගේ. ඉතින් මේ අර්ථයේ මේක හරි වැදගත් මොකද අපි එහෙම කිව්වේ සතුන්ට බව. මේක ලොකු වටිනාකම. මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කියන කතාවක් දිනා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී බුදුරයන් වහන්සේගේ නාදය හරි සාන්ත ඊට වඩා තව සාන්ත ප්‍රණීත නාදයක් නැහැ. ඒ තරම් හිත නිවෙනවා සැනසෙනවා සතුන්ගේ පව. ওই නාදීර සවන් දීගෙන හිටපු මැඩියේ අර හලක් බලන ළමයිගේ කෝටුව කෙවිතකට කෙවිතක් හිර කරලා තියලා ඉඳගත්තාම ඒකට පස්ස පැත්ත දිහා ටිකක් හිර කරගෙන අහගෙන හිටියා. ඔකට අහු විලා හරි මැඩියා මල. ඒ චිත්ත ප්‍රසාදයේ මැරලා ඇවිල්ලාම දිව්‍ය පුත්‍රයෙක් කියලා ආවා. තමන්ට මෙහෙම සම්පත්තියක් ලැබුණේ මොකද දැන් අර නැති නෝන දැන් තියෙනවා. දිව්‍ය නෝන දැන් තියෙන. බලනකොට දැක්කා මැඩියා වෙලා කෝටුවට හිර වෙච්ච කය තමයි මනුස්සලෝ. දේවත්වෙන් එහෙ. මෙතනපත් නෙමෙයි බණ මේ සාන්තියේ සවන් දීලා නේද කියලා එතනදී දැක්කා. දැකලා වහා මේ මොහොතේම ආපහු ඇවිදලා බුදුරණන් හදි ඉතුරු බණ ටික සවන් දීලා සෝවාන් ඵලයට පත් වෙනවා. දැන් මේක වැදගත්කම කොච්චරද කියලා බලන්න ඉතින්. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීම තිරිසන් සතුන්ට පවා ඉතර යහපතක් කරනවා නම් හඳහවුවාම මදිකමක් නැහැ. ඒකත් බොහොම ඇති. චිත්ත ප්‍රහාදීන් දහම් හඳට සවන් දෙනවා නම් ඒකත් ඇති. හැබැයි මෙතෙන්දි වැරද්දක් තියෙනවා. එදා නම් ওই தත්තරපත් උනේ ඒ ගුණයට ස්ථිරපත් වෙච්ච උත්මයෝ හිතපු නිසා ඒගොල්ලන්ගේ හඳ නිසා. ඉතින් අද ওই හඳ හොර පිළිති හඳහව පළියටම හරියන්නේ නැහැ. ඒ ගුණ ඇත්තකින් ඒ හඳ පිට වෙන්න ඕනේ. ඒ උපරිමයෙන් එවදු උත්මයන්ගෙන් පිට වුණොත් විශාල යහපතක් වෙනවා. අද වෙනකොට ඉතින් එහෙම නැහැ. උගාද්දට සාන්තුර වශයෙන් පෙරලා බලන කියලා ඉවරයි. යන්නේ මොකද්ද? කොට්ට පොල් කැලේ හපහපා යන අය තියෙනවා. අමුතු ජාතිය වැඩක් තියෙන හැමත් ක්‍රම තියෙනවා. හපහපා විදිහට නම් ෂොට් කඩේ තියාගෙන බලන ගීර වැනි වැනි යන. එහෙමත් ක්‍රම දේද තියෙනවා. ඉතින් මත්යන් කන්නේ නැහැ, බොන්නේ නැහැ කනවා. එහෙම ක්‍රම. අර ස්පීඩ් එක අරගෙන කොට්ට පොල් ගෙඩිය කරලා දාලා වහලා හිටන් ඔය තියා දිනල් මාදීක වරුහා හොඳට වහලා තියෙනවා. ඕක හිතුනහම ආයෙහෙරයක් පුරවනවා. හොඳ හැරයක් දිකක් පුරලා ගත්තාට පස්සේ කොට්ට පොල් නෙමෙයික ස්ප්‍රීට් එක. ගඳක් නැහැ. ඕකෙන් ටිකක් කාලා තමයි පිළිත් කියන්නේ යන්නේ. එහෙමයි ඉන්න ඔක්කොම එහෙම නෙමෙයි. එහෙම අය ඉන්නවා. ඔය හුරුද්දර ගත්තාට පස්සේ පාපෙට ලැජ්ජාව ඇරුණාට පස්සේ කොහොම බලන ටිකක් දියාක බතන්. ස්වාමීන් වහන්සේ හා මිනිස්සු ඉන්නේද? බලහම් මචං අරුන් ගියාද කියලා තනි කොට්ට පොල් කැල්ල. නැතිද මං ඒකයි කිව්වේ මහණෙන්නේ ඉස්සෙල්ලා ආවුදුරුන් හැටි දන්නේ නැහැ නම් ටිකක් දැනගෙන ඉන්න. දගලන් දෙපා කලබල වෙන්න එපා මේ බණ අහලා ගිහින් ඉක්මනට මහණෙන්නේ එහෙම නැහැ කියලා. දැන් නැහැ. හොයන්න හරි අමාරුයි ඒකයි කියන්නේ. අභ්‍යන්තරේ තියෙනවා දන්නා නැවද විවේචනය කරන්න හොඳ නැහැ නොකියත් බෑ පොඩ්ඩක් හරි කියන්නේ නැහැ මොකද ඉතින් සමහරව හදිස්සිය මහණ වෙනවා. මට මේ ආත්මේම රහත් වෙන්න ඕන කියලා. කවුරු ළඟට කියලා රහත් වෙන්න සත්‍යය. ඒකෙන් තමයි පරිසාවෙන්නේ. ඉන්නතන ඉඳලා තමයි වැඩේ කරගන්න උත්සාහ කරන වැඩි හොඳයි. ඔක්කොම එහෙමයි කියනවා නෙමෙයි එහෙම ආයේ ඉන්නවා ඒකම කියන්නේ එහෙම කෙනෙක් අහුනොත් එමල් කරදරයක්. ඒ ඉඳ පරිස්සාවෙ. ඉතින් ඒක කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවල ඒ කටහඬෙන් එහෙම බනහල වැඩක් නැහැ. කොච්චර හඟපාලා හිනම් ලෙල දීලා කිව්වත් ඒ කටහඬේ නැහැ මනස වස කරලා ධර්මයට නැඹුරු කරන ශක්තිය. ඒකයි කාරණිය. ඉඳා ඊට අනුකූල වන්නා වූ මාර්ගයේ ඇසුරු කරව මාර්ගයේ වැදුව එවන් ප්‍රතිපල තියෙන. එහෙම කෙනෙක් වාසනාවට හරි හම්බ වුණොත් ඒ හටාණී දිනවා සාන්තියටපත් කරන ලක්ෂණය. අන්න එහෙම එකක් හඳ ඇහුවත් ඇති. එහෙම නැත්නම් ඒක යලුන්ගේ මාධ්‍ය, දේශකයාගේ මාධ්‍යෙන් මේ ලබන්නා වූ සුද්ධතාවය ඔය කියන්නේ. ඊ ඔය සුද්ධතාවයේ දේශකයාගේ මාර්ගයේ ලැබුවේ නැත්නම් තම ශ්‍රාවකයාටම ලැබෙන හේතුවකුත් තියෙනවා. ශ්‍රාවකයා ඥානවන්තද? එයාට හොඳ හේතු වාසනාවක් තියෙන්නා වූ තේරුම් ගන්න පුළුවන් නුවණකුත් තියෙනවා. යාමේ ධර්මීය අර්ථ තෝරාගෙන ඒ වගේ මේ ස්වභාවයන් තෝරාගෙන ඊට අනුකූලව මෙනෙහි කරන්න පටන් ගන්නවා එන දහම් හාද. එතන අනුන්ගේ හන්ට වහල් කරන්නේ නැතුව ඔව් සෛද්‍යය නැගින අර්ථය තෝරා ගන්න. එහෙම කෙනාට කවුරු බල කිව්වක් කවන්නේ. හැබැයි එහෙම ඇති ඉන්නේ කලාතුරකින්. යාර පොතපතින් බලාගත්තා හුඟාද්දුරට මේ ධර්ම අවබෝධය ලබා ගන්න ක්‍රම ඒදයක් තියෙනවා. ඒව නරක නැහැ. හැබැයි ඒ අය ඉන්නේ බොහොම සුළු කරසක්. ප්‍රඥා ඉන්ද්‍රිය අධිකාරය ඉන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රිය වීරය ඉන්ද්‍රිය හති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය පහෙන් ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් නම් එහෙම අයට කවුරු කිව්වත් ඇති. ඒ කියනකොට ඒකේ තියෙන දහම් අර්ථය ගන්න. එක්තරා කාන්තාවක් නිලුම් කවියක් කියගෙන ඉන්නකොට ඒකේ අර්ථය වල්ල පින්ඩපාතරු රහත භික්ෂුන් වහන්සේලා 69 ඉස්සලා වැඩි හාමුදුරුවෝ නැවතිලා මේ හඬ ඇහුවා. අනික හාමුදුරන් කියනවා ඔය හල පොඩ්ඩක් කියන හල අහන්න කියන්නේ මොකද්ද කියලා බලන්න ඔය අර්ථය. ඔක්කොම නැතිලා සවන් දුන්න අර කාන්තාව නෙළුම් කවියා කියනවා. පෙළක නෙළන ගම. නෙළුම් කවියේ තිබුණ අර්ථය හරීම මේ ලෝකේ තියෙන කොච්චර ලස්සනට අපි මේ කිරි වැදිලා තියෙන නෙළුම් මේ ගෝයන් කරල් වාගේ. අපි හොඳට හැඩ වැඩිලා පෝෂණ වෙලා හිටියා. වැහැරිලා මැරිලා ගියාට පස්සේ හැදින පර්ණල්පත් වාගේ වෙලා හිටනවා වෙනසිල යනවා. ඔයගේ අදහස තමයි මේ කවියේ තියෙන්නේ. මේ කවිය අහලා ඉතින් ඊළඟ පාරේ ඉසෙවි 69 හරි අතරපත් වෙලා. මෙහෙම ක්‍රම තියෙනවා. මෙන්න මේකයි කියන්නේ ප්‍රඥාවන්තින්නේ කියන කෙනා කවුද කියලා දෙකුත් නැහැ. හැබැයි Tamante ඊතරපත් වෙනකොට Taman අලුතලෙන් දහම් පහල විජය වෙන්න ඕනේ. උන්වහන්සේ සෝතාපන්නලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් අර කාන්තාව සෝතාපන්න කෙනෙක් වෙන්න ඕනේ. ওই දෙකෙන් කෝක හරි ගැතිවුණා. සෝතාපන්න මට්ටම ඉක්මවලා යන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රඥා දිවිච්ච මට්ටම තමයි ධර්මාභෝධය පූර්ණ කරගන්නේ. ඉතින් එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා බණම කියන්න ඕනේ නැහැ. එක්තරා කාන්තාවක් විසුණු වහතරම පොළඹවා ගන්න කාමීට පොළඹවා ගන්න ඒ විසක් වෙලා තමගේ ස්වාමියාගේ තරහ වෙලා හිටන් හොඳට ඇඳලා පැළඳලා යනවා ගෙදර යන්න ගමට යන්න අම්මා තාත්තලා යන්න යනකොට මොකද කරන්නේ උදකලා පාටක මේ හාමුදුරුවෝ හරි ලස්සනයි හාමුදුරුවෝ තරුණයි කළවසම් හාමුදුරුවෝ යනවා දැකලා පොළඹවා ගන්න හිටන කාමීට ඇඳලා මම ඉතින් මහා අයියෙන් හිනාවක් හිනා උඩ හාමුදුරුවෝ දිහා බලන බන නෙවෙයි කිව්වේ හිනාවක් කියලා උන්වහන්සේ ඒ පැත්ත එක මොහොතක් බැලුවා බලනකොට දැක්ක කඩේ දත්තික දත්තිකත් එක්කලා ඇට සැකිලා දත් පිහිලා තියෙන හැටි දැක්කා මේ වගේම දැක්කම හරයක් නැති ලෝක වස්තුන්ගේ සුන්දරත්වය පෙන්වන්නේ හරයක් නැති ඇට සැකිලි වගේ වෙයි නේද මේවා ගන්න දින හරය මොකක්ද කියලා ඒක පූර්ණක් රෙන්ඩියා භාවනාවක් වශයෙන් ඒකම එතෙන්දී වැරුණා උන්වහන්සේ එහෙලා ආපහු වැරුණා හරියට ඉලවත් වෙනවා දැන් වනහලම නෙමෙයි හරියට ඉලවත් වෙන්නේ ඔහොම මේවත් ඇති දහම් ඥානීය දැවුලට පස්සේ දහම් ඇස පහළ වුණාට පස්සේ මේ ලෝකේ ඒක තමයි කිව්වේ එහෙම ක්‍රම තියෙනවා ගුරු හාමුදුරුවෝ ගෝල හාමුදුරුවෝ දෙන්නේ ගමනක් යන ගමන් ටිකක් විවේක ගන්න නැවතුණා ටිකක් කැලෑ ප්‍රදේශයේ නැවතිලා ඉතින් ගෝල හාමුදුරුවන්ට වැසිකිලි යන්න ඕනේ වුණා ඉතින් ඒ කාලවල අදවාගෙන මේ කැලෑ තමයි වැසිකිලිය යන අය වල් දూరు අරුමු සත්තු ඉන්න ඕන තරම් ඉතින් ගිහිලා පවරන කාලය ඉවරයි කිසි දිනක් ජරා වෙන්න දෙයක්වත් නැහැ ඒ ස්වභාවය ඒ වගේ දෙයක් නමුත් කොහොම හරි මොකද කරන්නේ යම්කිසි ගලක් උඩ යනකොට වඩවිද බැලුවා ඒක දෙන ගද ගහනවා ආවේ තියෙන හොඳ තැන වැති කිලි යන දෙනා මේ ගුරේ ගුඩේ එහෙම යන්න බැරි දෙනක තියෙනවන්නේ ගල් පතුරු කරවා මෙයා දිනේ වාසේ ගිහිලා ගම් ඉන්නද බොහොම තනක් තිබුණ දෙක තමයි ගිහින් බැලුවේ පල්ලවල ජරා වෙලා පණුවන් ගහලා තිබිට අසූචි තලියක් දැක්කා මේක දැකලා මොකද කරන්නේ උන්වහන්සේ අර විදියට බලන්න පටන් ගත්තා අනේ මේ ප්‍රියමනාපයෙන් කාපු වීපිය හැටි මේවාද මේ රහ කර කර කාලා හිටන් මේ අන්තිමට දාපු හැටි මෙහෙමද මේ ඉතින් අර ක්‍රමෙදි දකින්න පටන් ගින්න උන්වහන්සේ අනේ මේ අසාර රෝගයේ මරණ වැඩක් නැහැ කියලා කාම රාගයේ සංසිඳිලා ගිහිලා ඉතින් එදිනෙක ඉවත් වුණා. අනාගාමී ඵලෙටපත් වුණා. ඉතින් තියක් වරක් වුණා ඉතින් මේ ගැන හිතලා ආපහු එනකොට. මෙච්චරලා මොකද කළේ? ලොකු හාමුදුරු අහන. ගුරුවරයෙක් හම්බුණා නිකලි. ඉතින් මොනවද අහගද්දි වරෙහිම ඇහුවා. ධර්මාවෝදයක් නම් ලැබුණා වගේ. මොකද්ද ආදී අනාගාමී ඵලෙ ලැබුණා. අනිත් කම කරලා කියන්නේ කොහෙද කොහෙද ඉන්නේ? ඔතන යන්න ඕම වැඩි පාර දිගේ ගියහම ලකි. වටවිද වන්න ගස් මුල වන්න නෑ කොහෙවත් ගුරුවරේ. අනේ මට මගේ ලැබීමක් නැද්ද? ඔහොම බලනවා අසූචි තලිය දැක්කා. අද ගුරුවර කතාව පැත්තක තියුණා නමුත් වල්ලා තියෙච්ච ක්‍රම හටාව දන්නවා. අර ක්‍රමයට විදිහට නම් උන්වහන්සේ සියලු කෙලෙස් සංසිඳලා අරිහත් වෙනවත් එලා පහු වෙලියා. හම්බුණාද ගුරුවරේ? හම්බුණා හම්බුණා. බල නෑ අවෝදයක් නම් ලැබුණා. ඔබ වහන්සේ මොකද ලබා ගත්තේ? නැවත සතර ගමන ඉවරයි. කරන්න තියෙන උපරිමය කරගත්තා. අරිහත් ඵලය ලැබුණා. දැන් මොකද මේ ගුරුවරයා වුණේ? දැන් මෙන්න මේක තමයි මේ වෙන් බුද්ධ ශාසනයේ එදා නිවන් දැකපු ක්‍රම. ඔය කොහෙද පොත්වල? ලියන්නේ කොහෙද? පොත්වල තමයි ඔය තියෙන්නේ. හැංගිලා. පොත්වල තියෙන ඔය ක්‍රම ඔය කතාවල තියෙනවා. ත්‍රිවිධ හැංගවිලා තියෙන්නේ. නමුත් හරි වැදගත්. එදා නිවන් දැකපු ක්‍රමයි. එක්තරා හිඟන්නේක් පැවිදි වුණා. පැවිදිලා හිටලා ඉතින් ඉතන කල්පනා කරලා. හිඟා කණ එක නම් ලේසි පැවිදි වත අමාරුයි. එකපාරම මේක රකින්නම් බැරි වුණොත් පොරසී පොරසී ගන්න හැක රැකෙන්නේ නැහැ. දාලා යන්නේ යා. ඊළා හිඟා කරනවා ඉතින්. වෙන මොනවා කරන්නේ? පුළුවන් නම් රකින්න. කොහොම විදිහට හිටම් කියද අහලා තියෙනවනේ පැවිදි දෙදලා හිටම් වැරදි වැඩ කළොත් තියෙන බයනිකත් ඒ. එසේ වැරදි වැඩ කරන්න යන්නේ නැහැ. අන්තිමට මොකද කරන්නේ? එහෙම වුණොත් මට යන්න ඉතින් ආයතනයක් ඇඳුම් සිවුරු ඇඳින් හිඟා කන්න යන්නේ මේ ටික විසි කරලා බෑ ඔක්කොටම හොරේ අර ඇඳුම් ටික අරගත්තා උණ්ඩි කරෙන්න ගියලා කැලේ ගස් වෙනයක් අතේ ගැහුවා ගාලා තියලා සුමානියක් දෙකක් තුනක් කැඳිලා තිල් රැකගෙන ඉන්නවා ඒ වගේම ප්‍රතිපත්ති පුරනවා හැබැයි හරි අමාරුයි මේක නම් කරන්න බෑ මං හිටව හැටියට මට හරි අමාරුයි මෙහෙම සංවර වෙලා ඉන්න මේ කටයුතු කරන්න මීට වඩා හොඳයි සිවුරු වෙලා ගිහින් ඉස්සෙල්ලා වගේ හිඟා කකා ඉන්නේ කියලා ගියා ගිහින් අර කැලේ ගස් වෙනේ ලාට යනවා මතක් වෙනවා මොන කරුම ඇද්ද මේ අර ඇඳුම් ටික බලනකොටම ඇදලා ගන්නකොටම දැක්කා මේ කිලුටු ඇඳුම් ටිකක් ඇදෙන ඉස්සෙල්ලා හිඟා කාවු හැටි දුක් විඳවු හැටි අනේ මේ සිවුරේ ඉඳගෙන මෙච්චර මේ සුද්ධත්වය පවිත්‍රත්වය හිටව මම මොන තරම් නීචකමට වහින්නද මේ ආයතනය මේ කුණු ඇඳුම් ටික අරගෙන හදන්නේ බෑ බෑ. මාළෙන්නේ බයි සිවුරු අරින්න යන්නේ. ඇඳුම් ටික අතල් ගස් බේරේ තිබුවා ඔවරයිටන් ආපහු ආවා. ඔවරයිටන් ආපහු වෙදිලේ නෝ දෙරේ නෝ විශ්වනාහ තෙලා ඉදලා හන. කොහෙද ගියේ කැලි? මෙච්චරම දෙවි. ගුරුවරේ සම්බෝ. ඒකෙන්ද ආපහු ආවා. ඔය උත්තරේ දුන්නු. ඔවිදා 3000 කින් සුමාන් දෙක පිරවින්න ආයි බෑ කියලා හිතේ. බෑ 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 ගිහින් හිඟා කරනවා. ඒක මට මීට වඩා හොඳයි. බැරි දිරි රකින්න මට බෑ කියලා ආයි ගියා. ගිහිලට අඳුන් ටික අරගන්න අදිට කොට. පුස් ගන්ධා සාරි වේ. මතක් වුණා මොන තරම් කරුමියත් මම මේ ආයි ගෙවන්න දෙහැත් වෙයි. මොන තරම් ජරා ලෝකයකට නීචකමට ආයි මේ වැටෙන්න හදන්නේ. මොන හරයක් ඇති ලෝකයකට හිඟවනකට මම මේ දඟලන්නේ. මොනවා කරන්න මම යන්නේ. මේව ඇඳගෙන හිඟා කාව හැටි මට මතකයි. ඕකේ මතක් වුණා ඉතලා අතීතයේ දුක් විඳපු හැටි හිඟා කාව හැටි ඒක අසාරත්වේ මතක් කියලා එව්වා ඇඳුන් ටික ඉතලා ගත් වෙන්නේ ඇතුළට. බෑ බෑ දිරු වරිනේ කොහොම හරි ආරක්ෂාගෙන ප්‍රතිඵලයක් දරා ගන්න ලබා ගන්න උත්සාහ කරනවා කියලා හිතලා අදිත්‍යන් ආපහු ආවා. එදත් වික්ෂුන් වහන්සේලා අහනවා. කොහෙද අද ගියේ? මම කැලේට ගියා. ඇයි? මොකද? ගුරුවරේ කම්බ වුණා. ඒකින්ද ආපහු ආවා. ඉතින් එදත් වික්ෂුන් වහන්සේලා හදෙන්තු වෙයි. ආයි සුවාන් දෙකක් තුනක් ඉඳලා ඉන්න හිතනවා බෑ. දැන් නම් මේ සැරේ යනවාමයි. ආයි සැරයක් කොහොම ගිහින් ගියාර කැලේ. ගිහිල්ලා ඇදලා ගත්ත ඇදුම් ටික දැන් තැරින් තැන ඉරිලා. පුස් ගන්ධසාරේ වේ ජරා ගන්ධය. මන් දැන් මේ ඇඳුම් ටික මෙතෙන් තුන් පාරක් ගින්නේ. මේ ලෝකෙට වැඩිච්චාට කොච්චර ප්‍රශ්න තියෙනවද? කොයිතරම් ඒවට ඇදලා ගන්නවද? මේ හිඟා කාවු කුණු ඇඳුම් ටික ගන්න මන් තුන් පාරක් ගින්නාල මේ ඇඳුම් ටික දක්ස වුණා. ලෝකෙට අල්ලගත්ත මේ ලෝකෙ දිනේ වදාගත් අයද මොතරම් විහෙතද කරදරයක්ද? අල්ලා ගැනීම දුකක්. අතරේම නිදහසක්. ඕ මගේ අන්තිම අල්ලා ගැනීම මේ ඔච්චරයි මල තියෙන්නේ. ඕ විදි කරා කියලා ඇදලා ගත්ත ඇතරම ගඟ තියෙනවා කඟල විදි කළා. දැන් ආයි මම මෙතන ගෙන්නන්නේ නැහැ ඔය ඇඳුම් ටික. කල්පනා වුණා විශාල සාන්තිය. අතරේම කොච්චර නිදහස කියලා නිවැරදි සුවේ මතක් වුණා. ඒකලම ඉත වැල්ලකින් හරි හතරේපත් වුණා. උන්වහන්සේ දැන් ආපහු වෙනවා. ආය යන බලාපොරොත්තු මොකුත් නැහැ. වික්ෂුන් වහන්සේ කොහෙද අද ගියේ? ගා කියලා කියන්නේ අද. එන්න. ගුරුවරේ කඹුරු. ඉතින් ඔය හැමදාම යන ගුරුවරේ අපිට පෙන්වන්න බැයි. කොහෙද ඉන්නේ? දැන් නම් බැ. කලින් නම් පෙන්වන්න දෙවිලා. ඇයි? අද අල්ලා විජිකලා ගමට. දැන් වික්ෂුන් වහන්සේට මහා ප්‍රශ්නයක්. මොනවද මේ කියන්නේ? විසු. අප ගුරුවරයා ගගල විජිකලා ආවා කියන්නේ. හාමුදුරුවනේ. මේ කරන්න පුළුවන් දෙයක්. ගින් අහගන්න බුදුහාමුදුරුවන්ගේ. දන්නාම යථාර්ථය. බුදුරන් වහන්සේ ස්වාමීන් මෙන්න මෙහෙම වික්ෂුවා කතාවක් කිව්වා. එල්ල කියන්නේ කි වික්ෂුවට බුදුරන් වහන්සේ පණිවිඩයක් ඇහුවා. එහෙනම් බුදුරන් වහන්සේ ගිහන්නේ වැඩිය. මේ මොකද්ද මේ වික්ෂුවා නාතිලා කියන්නේ? මම ඔබ මේ ගුරුවරයා ගඟට විදි කළා කියන්නේ. ස්වාමීන් විදි කළා. ඒ විස්තරය කියන්න මේ ඇයි දැනගන්න. බුදුරන් වහන්සේලා මුදින් හංගන්න දෙයක් නැහැ. නාතේ අගත් දන්නවා, උලක් දන්නවා. එච්ච සිදි එකක් නැහැ. නාතේ වැටේනවා පේනවා. ඉතින් ওই සිද්ධිය ඔක්කොම කිව්වා මම මේ හිගර ඇඳුම අරගෙන මහණුනේ ආයි බැරිනෝ හිඟා කණ්ඩ යන්න හිතාගෙන ඉතින් මේ ජීවිතේට වඩා මට ආයි සරයක් හිතෙනවා ඒ ජීවිතේ හොඳයි කියලා ඔතෙන් ගියාට පස්සේ මට මතකයි මොන තරම් අසාර නීච ජීවිතේට මම ආයි වහින්න හදන්නේ කියලා ඔහොම තුන් වතාවක් යනකම් මගේ මනසට අවවාදයක් හම්බුනේ සිත් පිට නැති අර හිඟර ඇඳුම් ටික කාගෙන් හරි වටේ මේ ශාසනය විතර රැකෙන්න අවවාදයක් ලැබුණේ මූලික වුණේ මොකද ඒ තමයි මම ගුරුවරයා කරගත්තා අන්තිම තුන්වෙනි අවස්ථාවේදී මේ අසාරත්වයේ දැකලා මම මෙතෙන්ට ගෙන්නවන්නේ මේ හිඟර ඇඳුම් ටික මට මෙච්චර වද දුන්නා නම් මොනවද මට තාම මේ ලෝකේ අල්ලා ගන්න දේ ඔච්චරයි දිනේ කියලා මම ඒක විසි කරා හැම කංගට ඒකලම් නිදහසකට ලැබුණා නිදහස වෙනකොට මගේ හිත සාන්තියේ පිටියක් මම දන්නේ ඔකේ මිදිලා ගිය බව ඉතින් ඒ නිසා මට ගුරුවරයා වෙච්ච නිසා මම ගුරුවරයා කිව්වා ඉතින් ගුරුවරයා වහ පෙන්නන්න ලැබුණාද දැන් කොහොම පෙන්නන්න සංගගේ ගාගෙන යනවා ඉතින් මම කොහොම පෙන්නන්න ඇඳුම් ටික ඒක තමයි ගුරුවරයා වුණේ අන්න දැන් බුදුරණන් වහන්සේ හොඳ ලස්සනේ උදාහරණ මුල් කරලා අනික් අයටත් ඒ සංසන්දනය කියලා දහම් දකින්න හැටි උදාහරණ උපමා පෙළ වෙන ධර්ම දේශනා කළා වික්ෂුන් වහන්සේලා. දැන් මේක හරි වැදගත් නේ මේ වගේ අපි දැනගන්න මේ නිවන් දකින්න ක්‍රම වේද. මෙහෙම ක්‍රම තියෙනවා. මේ තුලින් තමයි ධර්ම අවබෝධය ලබන්නේ. මූලික වන මේ වගේ අහනකොට ධර්ම ශ්‍රවණය කළා ඊට දහම් අවසය පසුතලයේ හැදිලා සත් ධර්ම ශ්‍රවණය සත්පුරුෂ සංසේවණී ඒ වගේ යෝනිසෝ මානසිකාරේ ඒ වගේම මේ ධර්මාධර්ම ප්‍රතිපදින් මේ හතරම පූර්ණ වෙච්ච මොහොතක සෝතාපන්න කියන දහම් මැස පහල වෙනවා නැහැ දහම් දකින්න ක්‍රමයේ දැනගන්නවා. ඒකට සැක නැහැ. ඊට පස්සේ Tamanට කවුරුවක් කියා දුන්නේ නැතුවට ඒ මාධ්‍යෙන් දකින්න හැකියාව ලැබෙනවා. මෙන්න මේ ටික යම් මොහොතක හම්බුනාට පස්සේ ආයතරයක් පරප්‍රත්‍ය රහිතයි කියන අනුගේ ආධාරයක් ඕනේ නැහැ කිව්වේ ඒකයි තමන්ගේ මනස දහම් දැකලා තියෙන්නේ. දහම් දකින ක්‍රම රටාව දන්නවා. ඒ ක්‍රමයට සංසන්දනය කරමින් දහම් බලන්න පටන් ගන්න. බලනකොට නිරායාසයෙන්ම අසාර ලෝකේ වැඩහිමින් අසාර ලෝකේ චන්දරාගයේ මිදෙමින් අවබෝධය ධර්ම පූර්ණ කර ගන්නවා. මේකයි මේ දහම් දකින ක්‍රමය. ඉතින් මේක තියන්නේ කොච්චර ගාථා පාලං කරගත්තා පිළිත් පාලං කළා එහෙම කරන්න බෑ. මේ මූල ධර්මය හොඳින් තේරුම් ගන්න නිවන් දකින හැටි. ඒකයි ක්‍රමී. ඉතින් එන්ජා ඒ වගේ එවන් දුහි ලැබූ උත්තරමයන්ගේ කතහඬ පවා අනික්යාට සාන්තියටපත් වෙන උපනිශ්‍රේ වෙනවා.